Honorable Minister Dr. Ramesh Patirana, you have 13 minutes.
Garu Niyojakaraksaba Sabhapatthumani Mata Pera Katakara Gala District Ape Gauruniya Dahitavat Gayanta Karunathilaka Ematthumara Passu Katakaranna Labu Saturata Karanakata Salakanawa Sampradayika Vidiyata Bohoma Dena Vivechana Karana Saha Aanduwa Vipakshaya Bedila Me Ekineka Vivechana Karaganeeme Sampradaya Api Adarath Dakinawa Habai Gayanta Karunathilaka Ematthu Wedagath Karunak Sandahan Kala Ethamai Api Apanayana Vividhangikarane Saha Nishpadane Diyunu Kala Yuthu Kiyana Wedagath Karana Ethamai Ethamai Kathawa Sandahan Kala E Piribandu Mama Karunu Kipayak Genahara Dakwana Balaporoththu Wenawa Eta Perathuwa අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පැත්තෙන් මේ ලැබුණු මුදල සුළු මුදලක් ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී අපිට ලැබිලා තිබෙනවා හැබැයි මේ සුළු මුදල සමග නැවත මූල්‍ය විශ්වසනීයත්වය සහ ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට හැකි කියන විශ්වාසය ලෝකෙට ඇති වෙලා තිබෙනවා ඒ වගේ මේ විශ්වාසය මෙරට ජනතාවට ඇති වෙමින් තිබෙනවා ඒ හරහා ඉදිරි කාලය තුළදී නැවත අපි ඉතිහාසයේ කළ සමහරක් වැරදි ඉතාම හොඳ දේවල් රසක් මෙරට නිදහසෙන් පස්සේ සිද්ධ වෙලා තිබෙනවා හැබැයි වැරදිත් කීපයක් සිද්ධ වෙලා තිබෙනවා ඒ වැරදි නැවත සිදු නොවන විදියට වටහාගෙන සියලු දෙනා එකතු වෙන්න මේ රට ජයග්‍රාහී මාවතකට පරිවර්තනය කරන්න කටයුතු කරමු කියලා මම ඉතාම ගෞරවයෙන් ඔබතුමාට ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ අපහසු කාල සීමාව තුළදී ලංකාවට 2022 වසරේ තිබුණු තත්ත්වයට වඩා පියවරක් ඉදිරියට ගිහිල්ලා වඩාත් යහපත් සමාජ ආර්ථික වටපිටාවක මෙරට ජීවත් වෙන්න පහසුකම් සලසලා ඒ ප්‍රතිපත් මිතින්දු අපහසුයෙන් උනත් අරගෙන ඒ මාවතට රට ප්‍රවිෂ්ඨ කරවීම පිළිබඳව අධිකරු ජනාධිපතිතුමාට වගේ මේ සම්බන්ධයෙන් කටයුතු කළපු මහා බැංකුවේ අධිපතිතුමාට මුදල් ලේකම්තුමන් ඇතුළු ප්‍රතිපත්ති තීන්දුව తీරන අපහසුුණාත් ගත්තු සෑම කෙනෙකුටමත් අපේ ස්තුතිය පුද කරන්න අවශ්‍ය වෙනවා. ඒ අපහසු කාල සීමාවේදී අපහසුකම් මැද මෙරටේ ජනතාව තමුන්ගේ කටයුතු අපහසුයෙන් කරගෙන ආවා. හැබැයි දැන් 2023 වසරේදී අලුත් පරිවර්තනීය යුගයක් මෙරටේ ඇති කරන්න පුළුවන් බව අපි සෑම කෙනෙකුටම පෙන්ලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කාර්යසභා සභාපතිතුමනි රටට විදේශ විනිමය ලැබෙන ක්‍රම පහක් තිබෙනවා. එකක් සංචාරක ව්‍යාපාරය දෙවැනි එක විදේශ ප්‍රේෂණ තුන්වැනි එක විදේශ ආයෝජන හතර විදේශ ණය සහ පස්වැනි එක අපනයන ආදායම අපි කැමතුණත් නැති වුණත් ගරු කාර්යසභාවේ නියෝජ්‍ය සභාපතිතුමනි අපි 2019 ඇතු වෙච්ච පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මෙරට සංචාරක ව්‍යාපාරේ බොහෝසෙන් බිඳ වැටුණා අපිට කොරෝනා එක්ක විදේශ රැකියාවට ජනතාව යවන්න බැරි වුණා මේ මූල්‍ය ප්‍රභවයන් දෙකම අපිට නැතිව ගියා විදේශ ප්‍රේෂණ පැත්තේ ඉතිහාසයේ පුරාම සමාවෙන විදේශ ආයෝජන පැත්තේ ඉතිහාසයේ පුරාම අපිට මේ රටේ තිබෙන තත්ත්වයක් එක්ක විදේශ ආයෝජන ලැබිලා නැහැ ඉතාලම අල්ප වශයෙන් ලැබිලා තිබෙන්නේ. හරි අපි ණය ගත්තා ඒ ණය තමයි නැවත ණය ගෙවන්නටත් අපේ පැත්තෙන් අනිත් පැත්තේ රටේ භෞතික යටතල පහසුකම් සංවර්ධනයේත් අධ්‍යාපනයේත් නිදහස් අධ්‍යාපන නිදහස් සෞඛ්‍ය දිනුනොත් අපි පාවිච්චි කරලා තියෙන්නේ. එහි සමහර ආයෝජන ඊතරම් ප්‍රතිඵලදායක නොවන බව අපි සෑම කෙනෙක්ම දන්නවා. හැබැයි මම සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා ඒ අපහසු වසර තුනක කාලය තුලත් ලංකාවේ නිෂ්පාදකයෝ තමුන්ට පුළුවන් විදියට පෙට්‍රල් නැතුව ලයිට් නැතුව මිල වැඩි වෙද්දී අපහසුකම් මැද තමුන්ගේ නිෂ්පාදන කාර්යාවලිය කරගෙන ගියා කියලා තමයි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිසා තමයි 2020 දී ඩොලර් බිලියන 10.5ක් වෙච්ච අපේ අපනයන ආදායම 22 දී තවත් බිලියන 2කින් වැඩි වෙලා ඩොලර් බිලියන 12.5ක් බවට පත් උනේ. ඒ කර්මාන්තකරුව වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රයේ තමුන්ට පුළුවන් දායකත්වය ලබා දීපුනු සැකෙන කාරණේ මම සටහන් කරන්න කැමැති. ඔවුන්ට විශාල ඉදිරි ගමනක් තිබෙනවා. ඇයි අඳුරු වලාවේ රිදී රේඛා වගේ ඔවුන්ට එහෙම වෙන්න පුළුවන් උනේ? එක පැත්තකින් යම් පමණකට ආනයන සීමා වුණා. එන්සවුන් නෙමෙයි මේ රටේ වෙරඳ පොට අවශ්‍ය දේ මෙරට නිෂ්පාදනය කළා. ඒ නිෂ්පාදන වැඩිපුර දේවල් පිටරටට යවන්න පුළුවන්කම ලැබුණා. එහෙම පණ ගහලා ආපු අංශ කිහිපයක් පිළිබඳව දායකත්වයේ වැඩි වෙච්ච අංශ කීපයක් පිළිබඳව මම සඳහන් කරන්න කැමතියි. ප්‍රධාන කාරණයක් තමයි මේ රටේ මෝටර තෙකලස් කිරීමේ කර්මාන්තය. අපි වාර්ෂිකව ඩොලර් බිලියන 2ක් 3ක් වියදම් කළා වාහන ආනයනය කරන්න. වාහන 2022 ගෙනාවේ නැහැ මේ රටේ කාටවත්. නැති වුණාට පස්සේ දැන් කර්මාන්ත 10 දිනක් මේ මෝටර අත එකලස් කිරීමේ කටයුතු කරනවා. එකලස් කරනවා විතරක් නෙමෙයි මේ රටට අවශ්‍ය උපාංග නිෂ්පාදනය කරනවා. වය හානස් එක, ටයර් එක, එක්සෝස්ට් එක, සීට් එක, ස්ටියරින් කොලම් එක මේ රටේ හදනවා. ගොඩක් වෙලාවට පිට රටින් ගේන්නේ ගිය බොක්ස් එක එන්ජින් එකයි විතරයි. ඒ නිෂ්පාදන කර්මාන්තයක් මෙරට දියුණුවෙමින් තිබෙනවා. ඒ වගේ තමයි මෙරට බෝට් නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, අත්කම් භාණ්ඩ නිෂ්පාදනය, ඒ වගේම ලෝක මට්ටමට ගිහු පැකේජින් ඉන්ඩස්ට්‍රියක් ඇතුළු කරුණු කාරණා රැසක් මෙරට දියුණුවෙමින් තියෙනවා. මෙරට පහුගිය වසර දෙක කාලය තුළ මෙරටේ සැනිටරියන් බාත්ව්‍ය උපාංග වලින් ස්වයංපෝෂිත කරන 10 දෙනෙක් කර්මාන්තකරුවෝ කටයුතු කරා. මෙරටේ රටට අවශ්‍ය සියලුම ටයිල් ටික නිෂ්පාදනය කරනවා දැනට. ඒ නිසා අපහසුයෙන් හරි පහුගිය කාල සීමාව තුළ මෙරටේ කර්මාන්ත ගොඩක් දියුණු වෙලා තිබෙනවා. ඔවුන්ට සහන සලසන්ට අවශ්‍යයි. ඔවුන් අපහසුවෙන් පහුගිය කාලේ මේ කටයුතු කරේ. ඒ වෙනුවෙන් අපි ඊයේ ගරු මහබැංකු අධිපතිතුමාට කතා කරා. විශේෂ මුල් වෙන ක්‍රියාවලියක් සිදු කරන්නට අවශ්‍යයි. මහබැංකු අධිපතිතුමා විශ්වාස කරනවා, ශ්‍රී ලංකා මහබැංකු විශ්වාස කරනවා මේ රටේ තුන්වෙනි කාර්තුව වෙනකොට ප්‍රතිපත්ති පොලි අනුපාත සෑහෙන පමණකින් අඩු කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම එතුමලා අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනකොට එහි ඉදිරි පියවරක් හැටියට ශ්‍රී ලංකාවේ මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ කර්මාන්තකරුවන් ව්‍යවසායකින් වෙනුවෙන් විශේෂිත මූල්‍ය ක්‍රමයක් වෙනුවෙන් කතා කරලා තිබෙනවා. එහි ප්‍රතිඵල ගොඩක් වෙලාවට ඩොලර් මිලියන 60ක 75ක මුදලක් ඉදිරි මාස කිහිපතුන් රට ලැබෙයි. අඩු පොලි සහන වාරික ණය හැටියට මෙරටේ ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට මූල්‍යණය කර කිරීම වෙනුවෙන් අවශ්‍ය වැඩසටහනක් දැන්ටමත් සාකච්ඡා කරලා ඉදිරි කටයුතු සිදු වෙන තුනෙහි එහිදී අපි විශ්වාස කරන ඉදිරි කාලය තුළදී මේ රටේ කර්මාන්තකරුවන්ට සුළුසා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට යම් සහනදායි කාල සීමාවක් යටතේ ඔවුන්ට අඩු පොලි ණය පහසු ගෙවීම් වාරිකයට ලබා දෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට නිෂ්පාදන කර්මාන්ත දියුණු කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ අතරදීම මේ නිෂ්පාදන කර්මාන්ත දියුණු කරන අතරදීම අපිට මේ රට හැටියට ඉදිරියට යන ගමනේදී අපේ මූල්‍ය ස්ථාවරත්වයේ ශක්තිමත් කරනවා වගේම ගොඩාක් වෙලාවට කතා කරපු මේ උදේ ඉඳන් හවස වෙනකන් අපි හැමදාම පාර්ලිමේන්තු කතාන විවිධ කරුණු රැසක් දුන්නේ. කරුණු අතර ප්‍රධාන කාරණේ තමයි අපි විපක්ෂය ඉන්නකොට එතුමලට චෝදනා කරන, එතුමල අපිට චෝදනා කරන, එතුමල විපක්ෂය ඉන්නකොට දූෂණය පිළිබඳව කාරණය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඔවුන්ගේ ප්‍රතිපත්තියේ සාපිත්‍ය එකඟ වෙච්ච කරුණුවලදී බොහොම පැහැදිලිව සටහන් කළා තිබෙනවා මේ රටේ දූෂණයට තිත තැබිය යුතු කියන කාරණය. පක්ෂ ભેදයක් නැතිව රටේ කිසිම ගැටලුවක් නැතුව සාතිශය බහුතරයක් දෙනා එකඟ වෙන කාරණයක් තමයි මේ රටේ දූෂණය අවසන් කළ යුතුයි කියන කාරණේ. ඒ වෙනුවෙන් අධිකරණයමතුමා මේ දූෂණ විරෝධී පනත ඉදිරිපත් කළා තිබෙනවා. දූෂණයට එරෙහි අන්තර්ජාතික මට්ටමේ පිළිගත හැකි සම්මතියන් ප්‍රමිති සහ අනිකුත් පරිචයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ නිශ්චිත විධිදානට යටත්ව ලෝකයේ පිළිගත්තු මට්ටමේ විශිෂ්ට දූෂණ විරෝධී පනතක් අධිකරණයමතුමා ඉදිරිපත් කළා තුන. අපි හිතනවා මේ පනත සම්මත වීමත් සමග මේ රටේ දූෂණය පිළිබඳව කාරණයට පැහැදිලි වැටක් බැඳී කියලා අපි විශ්වාස කරනවා. එහෙම වුණොත් පුළුවන් වෙයි දේශපාලකින්ට චෝදනා කරනවා, දේශපාලකින් ආණ්ඩු බලයට එනවා, නැවත ආණ්ඩු බලෙන් පහව යනවා, විවිධයිමි පුටුවට යනවා. හැබැයි අපි දැනගත යුතු කාරණයක් තමයි මේ දූෂණය කියන කාරණය ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිනි දේශපාලකින් විතරක් නෙවෙයි නිලධාරී මට්ටමේ ඉඳලා රටේ සෑම අස්සක් බුල්ලක් නෑරම පැතිරලා තිබෙන්නේ. මේ රටේ විවිධ දූෂණ වංචා ගැන කතා කරන වගේම තමයි රාජ්‍ය සහ රාජ්‍ය නෝනාංශවලත් මේක පැතිරලා තිබෙන නිසා තමයි රටේ ප්‍රධානතම ලෝකයේ ඇඟ සලිත වෙන මට්ටමේ රටට විශාල ව්‍යසනයක් වෙච්ච කුඩු ව්‍යාපාරය වෙනුනුත් මේ රටේ නීතිමය සදාචාරය පවා පැත්තකට තියලා රටේ නීතිඥ සංගමවල ප්‍රබලින් පවා පෙනී සිටින රටේ සදාචාරය පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා. මේක අවසන් කරන්න අවශ්‍යයි. ඒක අවසන් කිරීම අපි පටන් ගන්නටත් ඕනේ. ඒක ආදර්ශ දෙන්න ඕනේ අපි කියන කාරණේ බොහොම පැද්ද සටහන් කරනවා. ඒ නිසා ඒ කාරණේදී දූෂණයට තිත තියෙනවා වගේම තවත් පැහැදිලි කාරණයක් අපි යථාවත් කරගත යුතුයි, අවබෝධ කරගත යුතුයි, නිශ්චිත කරගත යුතුයි. කාරණේ තමයි මේ රට ඩිජිටලයිසේෂන්, එහෙම නැත්නම් මේ රටේ විවිධ පද්ධතියින්ට තාක්ෂණය හඳුන්වා දුන්නේ නැත්නම් අපිට ඉදිරි ගමනක් නැහැ කියන කාරණය. ඒක ඉතාම පැහැදිලිව කනක හිරත් එමතුම සඳහන් කළා. ජනාධිපතිතුමාට විශේෂ උනන්දුවක් තිබෙනවා මේ රටේ සෑම අංශයකටම තාක්ෂණය හඳුන්වා දීම පිළිබඳව බොහොම පැහැදිලි අවශ්‍යතාවයක් මේ රටේ තිබෙනවා. මුතුමා දන්නවා මේක යම් යම් මට්ටමට සාකච්ඡා වුණා. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතිය පිළිබඳ අපි කාලයක් ඉඳන් කතා කරනවා. ඒ පද්ධතිය යථාවත් කරන්නේ නැහැ. අවුරුදු ගණනාවක් තිස්සේ පසුගාමි වෙලා තිබෙනවා. ඔතුමා දන්නවා වෛද්‍ය සැපයු මංශය, එහෙම නැත්නම් මෙඩිසිනල් රෙගුලේටරි ඇතොරිටි සෞඛ්‍ය අමාත්‍යාංශයට යටතේ තිබෙන ඖෂධ නියාමන අධිකාරියට මේ පද්ධතියක් හඳුන්වලා දුන්නා. අන්තර්ජාලය හරහා සහ තාක්ෂණය හරහා මේ සම්බන්ධ කටයුතු කරන්න. ඒ නමුත් මේ පද්ධතිය ඉතාම කෙටි කාලෙකින් අකර්මණ්‍ය කරලා දැම්මා. ඒක ඉදිරියට ගියේ නැහැ. අද ඉතාම පසුගාමි මට්ටමක තියෙන්නේ රේගුව සුරාබෝ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන තාක්ෂණික යෙදවා ගැනීම පැත්තෙන් ඉතාම පසුගාමි මට්ටමකට තියෙන්නේ. ලෝකයේ දියුණු කිසිම රටක රේගුවවත් සුරාබෝ දෙපාර්තමේන්තුවවත් ඉන්ලන්ඩ් රෙවනිව ඩිපාර්ට්මන්ට් එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවක් කවදාවත් පුද්ගල සම්බන්ධතා මත මේවා තීරණය වෙන්නේ නැහැ. පර්සන් ටු පර්සන් කන්ටැක්ට් කියන එක නැති කරලා තියෙන්නේ. අපේ රට ඉදිරියට යන්න ඕන එක කාරණයක් පැහැදිලි දූෂණ වංචාවට තිත තියෙනවා වගේම මෙම ප්‍රධාන ආයතනවල රටේ මූල්‍යණය පිළිබඳ ආදායම් උපයන ප්‍රධාන ආයතනවල පුද්ගල සම්බන්ධතා අපි නැති කරේ නැත්නම් අපිට ඉදිරි ගමනක් නැහැ. ඒ පිළිබඳ හොඳම උදාහරණය තමයි මේ පහුගිය දවසේ පළවෙච්ච ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටග්‍රිටි රිපෝර්ට් කියන ලෝකෙ පිළිගත් වාර්තාවේ තත්වය. අපේ රට පසුගිය වසර 8ක කාලෙත් 2021 වසරේ සඳහන් කරන විදිහට මේ වාර්තාවේ 2008 ඉඳන් 2017 දක්වා වසර 8ක කාලයක් තුළ අපිට මේ රටේ රේගුව හා සම්බන්ධ කටයුතු වලින් පමණක් මේ රට නැතිවන මුදල ඩොලර් බිලියන 36.8ක්. අපේ සමස්ත ණය ප්‍රමාණය අපි ගෙවිය යුතු දෙදහස් විසේ අවසරන විට ගරු නියෝජ කාරකස සභාපතිතුමනි ඩොලර් බිලියන 50යි දශම එකයි. හැබැයි අපිට 2000 වසර 8ක කාලයක් තුල 2009 ඉඳලා 2017 දක්වා අපිට ඩොලර් බිලියන 36.3ක් අහිමි වෙනවා. ඒක ඉතාම සැලකිලි තම භයානක තත්ත්වයක්. මේ වාර්තාව සඳහන් කරන විදිහට මේක ඉතාම පැහැදිලි සඳහන් වෙනවා. From 2009 to 2017, the total amount of illicit financial outflows from Sri Lanka was $36.8 billion. The total external debt was Sri Lanka was just $50.72 billion by the end of 2021. ඒක සඳහන් කරන්නේ අපේ රට ගෙවිය යුතු මුදල ණය හැටියට ඩොලර් බිලියන 50යි. අපිට මේ illicit financial outflows එහෙම නැත්නම් රේගුවා සම්බන්ධ under invoicing සහ අගය දාමෙන් අඩු කිරීම ඇතුළු කරුණු හරහා රටට නැති වෙන මුදල ඩොලර් බිලියන 36.8ක්. අපි ගෙවිය යුතු ණය ප්‍රමාණය ඉස්සර 75% ප්‍රමාණයක් අපිට නැති වෙන මෙන්න මේ කරුණු හරහා. මේ ප්‍රමාණය මේ වාර්තාවෙන් සඳහන් වෙනවා.
Minister, you have 2 more minutes.
Right. ඒ වාර්තාවෙන් සඳහන් කරනවා ලෝකේ ඉතාම නරක විදියට ඩ්‍රග් ට්‍රැෆිකින් එහෙම නැත්නම් මද්‍ය ව්‍යාපාර සිදු කරන රටක් තමයි කොලොම්බියාව. කොලොම්බියාවට මේ කාලය තුලදී නැති අහිමි වෙලා තියෙන මුදල ඩ්‍රග් ට්‍රැෆිකින් නිසා ඩොලර් බිලියන 15යි. හැබැයි අපේ රටේ අන්ඩර් ඉන්වොයිසින් අන්ඩර් වැලියුේෂන් ඇතුළු කරුණු නිසා ලංකාවේ රේගුව හරහා නැති වෙනවා ඩොලර් බිලියන 36.8ක්. මේක නිවැරදි කරේ නැත්නම් මේ ආයතන වසර 8කදී නැති වෙන ප්‍රමාණය ඩොලර් බිලියන 36.8යි. මේක අපි නැති කරේ නැත්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කවුරු මේ රට ජනාධිපති වුණත්, කවුරු ආණ්ඩු කරත්, කවුරු විපක්ෂයේ හිටියත් මේ රටට ගොඩ යාමක් නැහැ. නිසා මේ රේගුව සුරාබෝ දෙපාර්තමේන්තුව, දේශයාදම් දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන මූල්‍ය ආයතන අනිවාර්යෙන්ම තාක්ෂණික මුසුවෙච්ච කරුණක් කරා ඩිජිටලයිසේෂන් තත්ත්වයට පත් කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් රට ඉදිරි ගමනක් නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍යයි. ජනාධිපතිතුමා විශේෂ වෙහෙසක් ගන්නවා. ඉතින් විශේෂිත ව්‍යාපෘතියක් හැටියට කණකේර තැමතුමන් එක්ක මේ කටයුතු ඉදිරි වසරක් තුලදී අවසන් කරන්න අවශ්‍ය පදනම සකස් කරලා තිබෙනවා. ඒ නිසා අපි විවෘතභාවයෙන් මේ කටයුතු කරන්න අවශ්‍යයි. එහෙම කළොත් අපිට රට හැටියට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී අපි සහාය වෙමු. අපිට දේශපාලන මතිමතාන්තර තිබෙන්න පුළුවන්. අපි අදින් වෙච්ච ප්‍රතිපත්ති වැරදි තිබෙනවා. සමහරක් ඒවා හිතල කරපු දේවල් නෙවෙයි. බදු අඩු කිරීම පිළිබඳව කතා කරා. බදු අඩු කිරීම අපි කරේ ඒ අවස්ථාවේදී අපිටත් මතකයි. අපිත් සතුටු වුණා. බදු අඩු කරාම අපේ ගරු ජීඑල් පිරිස හැමතිස්සෙම ඒ අවස්ථාවේදී අපිත් එක්ක හිටියේ. බදු අඩු කරාම අපේ තර්කයේ උනේ මූල්‍ය ආර්ථික විශේෂඥයෝ කිව්වේ ඒ අඩු කරන බදු රටේ සංවර්ධනයට ප්‍රතියෝජනය කරයි කියන තර්කයයි අරගෙන ආවේ. ඒ වෙලාවෙ තමයි එහෙම තමයි බදු අඩු කරේ. හැබැයි තිබුණු තත්වය එහෙම වෙන්නත් තිබුණා. හැබැයි අපිට නොයලක්විය හැකි විදියට රටේ කොරෝනා අර්බුදය ආවා. ලෝකාර්ථිකයේ සංකෝචන රටේ ආර්ථිකයේ සංකෝචන නිසා අපිට බලාපොරොත්තු ප්‍රතිඵල ගන්න බැරි වුණා. එහි පීඩාව අපේ රටේ ජනතාව වින්දා. දැන් බදු වැඩි කිරීම හරහා ඒකේ ප්‍රති නැවත අපේකින් ප්‍රතිඵල ගන්න හදනකොට ඒකට විරුද්ධ පක්ෂය නිසා මේක දෙපැත්තක් තියෙනවා. රට හැටියට බදු වැඩි කරන්න අවශ්‍යයි. ලංකාව බදු අඩුවෙන්ම අය කරපු රටක්. ඒක යම් පමණකට 15 දක්වා වැඩි කරන්න අවශ්‍යයි. ඒ කරන කටයුතු වලට අපි සාධනීය මැදිහත් වෙලා සහාය දෙමු කියමින් මට අවස්ථාව ලබා දීපු ප්‍රමුඛ ස්තුතිවන්ත වෙමින් ඉන්නවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Selvarasa Gajendran, you have 7 minutes.
கௌரவ அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இன்றைய தினம் சர்வதேச நாணய நிதியத்தினுடைய நீடிக்கப்பட்ட கடன் வசதியின் கீழ் நடைமுறைப்படுத்தப்பட வேண்டிய விடயங்கள் தொடர்பாக இங்கே அரசாங்கம் ஐஎம்எஃப்க்கு வழங்கியுள்ள வாக்குறுதிகளை நடைமுறைப்படுத்துகின்றது தொடர்பான ஒரு விவாதம் இங்கே நடைபெற்று கொண்டிருக்கின்றது. இந்த விவாதத்தின் ஊடாக அரசாங்கம் ஐஎம்எஃப்க்கு வழங்கியிருக்கின்ற வாக்குறுதிகள் அதனை நடைமுறைப்படுத்துகின்ற பொழுது நாட்டு மக்களுக்கு ஏற்படுகின்ற பாதிப்புகளை இந்த நாட்டினுடைய வங்குரோத்த நிலைக்கு காரணமானவர்களுடைய தலை மீது மட்டும் போட்டுக்கொள்ளாமல் ஒட்டுமொத்தமாக இருக்கக்கூடிய அனைத்து உறுப்பினர்களுடைய தலை மீதும் போட்டு தப்பித்துக் கொள்ளக்கூடிய வகையிலேதான் இந்த விவாதம் இங்கே நாடாளுமன்றத்திற்கு கொண்டுவரப்பட்டிருக்கின்றது. கடந்த 65ஆம் ஆண்டிலிருந்து ஏற்கனவே 16 தடவைகள் இந்த நாடு பொருளாதார வீழ்ச்சி அடைந்து ஐஎம்எஃப்பிடம் நிதி உதவிகளை பெற்றிருக்கின்றது. அந்த சந்தர்ப்பங்களில் எல்லாம் அரசாங்கம் தன்பாட்டில் சென்று தன்பாட்டில் உதவிகளை பெற்று தன்பாட்டில் நடைமுறைப்படுத்த வேண்டிய விடயங்களை நடைமுறைப்படுத்தி வந்திருக்கின்றார்கள். ஆனால் இந்த முறை மாத்திரம் நாடு வங்குரோத்து அடைந்த பிற்பாடு ஐஎம்எஃப்க்கு சென்றிருக்கின்ற நிலைமையிலே ஐஎம்எஃப்னுடைய நிபந்தனைகள் மக்கள் மீது ஒரு பாரிய நெருக்கடிகளை ஏற்படுத்தும் என்கின்ற ஒரு நிலையிலே வந்து அந்த பாதிப்புகளால் தாங்கள் ஏற்கனவே நாட்டை கொள்ளையடித்தவர்கள் என்ற பழியை சுமந்து கொண்டிருக்கின்றவர்கள் இந்த ஐஎம்எஃப்க்கும் ஐஎம்எஃப் நிபந்தனைகளை நடைமுறைப்படுத்தியதாலும் மக்களுக்கு ஏற்பட்ட பாதிப்புகளுக்கான பழிகாரர்களாக தாங்கள் மட்டும் இருக்கக்கூடாது என்பதற்காக இந்த சபையிலே இந்த விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த இடத்திலே இந்த நிபந்தனைகள் நடைமுறைப்படுத்துவது தொடர்பான உங்களுடைய இந்த தீர்மானத்தை ஆதரிப்பதா இல்லையா என்பது தொடர்பாக நாங்கள் ஈழத்தமிழ் தேசத்தினராகிய நாங்கள் ஆழமாக பரிசீலிக்க வேண்டியவர்களாக இருக்கின்றோம். எங்களுடைய அரசியல் இயக்கமான தமிழ் தேசிய மக்கள் முன்னணியினுடைய தலைவர் கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்கள் நேற்று இந்த அவையிலே உரையாற்றுகின்ற பொழுது இந்த தீவிலே நீண்ட காலமாக இடம்பெற்றுக் கொண்டிருக்கின்ற தமிழ் மக்களுக்கு எதிரான இந்த இன அழிப்பு யுத்தம், அதனால் ஏற்பட்ட பாதிப்புகள், இந்த இனப்பிரச்சினை தீர்வு தொடர்பாக தமிழர்கள் எதிர்பார்த்த விடயங்கள் தொடர்பாக எந்தவிதமான முன்னேற்றங்களும் இல்லாத ஒரு நிலைமையிலே, அந்த இனப்பிரச்சினைக்கு தீர்வில்லாத ஒரு சூழலிலே வந்து ஐஎம்எஃபினுடைய உதவிகள் ஊடாக ஒருபொழுதும் இந்த நாட்டை கட்டியெழுப்ப முடியாது என்பதனை தெளிவாக சுட்டிக்காட்டியிருக்கின்றார். அதே நேரத்திலே இந்த எங்களுடைய தேசத்தின் பிரச்சனைகள் தீர்க்கப்படாத வரையிலே வந்து நாங்கள் இந்த நிபந்தனைகளுக்கு நாங்கள் எந்த இடத்திலும் நீங்கள் கொண்டு வருகின்ற தீர்மானங்களை நாங்கள் ஆதரிக்க முடியாத நிலையில் இருப்பதையும் வந்தவர் மிக தெளிவாக சுட்டிக்காட்டியிருக்கின்றார். எங்களை பொறுத்தவரையிலே ஈழத்தமிழ் தேசம் மீது நீங்கள் கடந்த 4-5 தசாப்தங்களாக தேசிய பாதுகாப்பு என்ற போர்வையிலே பாரிய ஆக்கிரமிப்பு யுத்தங்களை நீங்கள் முன்னெடுத்திருக்கின்றீர்கள். சர்வதேச நாணய நிதியத்திடமிருந்து பெற்ற உதவிகள், ஏனைய உலக நாடுகளிடமிருந்து பெறப்பட்ட நிதியுதவிகள் மற்றும் உங்களுடைய உள்நாட்டு உற்பத்திகள் மூலமாக கிடைத்த வருமானங்களில் மிகப்பெரிய பகுதி தமிழர் தேசத்திற்கு எதிரான இன அழிப்புக்கும் ஆக்கிரமிப்புக்கு எதிராகவும் நீங்கள் பயன்படுத்தியிருக்கிறீர்கள். இன்னும் ஒரு பகுதியை ஆட்சியாளர்கள் கொள்ளையடித்துக் கொண்டிருக்கின்றீர்கள். இதன் விளைவாக எங்களுடைய தேசம் முற்றாக அழித்தொழிக்கப்பட்டிருக்கின்றது. இன்று நீங்கள் ஐஎம்எஃபிடம் சென்று சலுகைகள் மூலமாக நீங்கள் உதவிகளை பெறுகின்ற நீங்கள் 40-50 ஆண்டுகளாக எங்கள் மீது அழிவுகளை ஏற்படுத்தி எங்களுடைய வடகிழக்கு ஈழத்தமிழ் தேசத்தை முற்றாக அழித்து சாம்பல் மேடாக்கி இருக்கிற நிலைமையிலே எங்களுடைய தேசத்தை நாங்கள் மீள கட்டியெழுப்புவதற்கு நீங்கள் என்ன சலுகைகளை அறிமுகப்படுத்தியிருக்கின்றீர்கள்? நீங்கள் நாடு பூராகவும் மின்வெட்டை மின்கட்டணத்தை அதிகரிக்கின்ற பொழுது 50 ஆண்டுகளுக்கு மேலாக உங்களால் அளிக்கப்பட்ட எங்களுடைய தேசத்து மக்களும் அதனால் பாதிக்கப்படுகின்றார்கள். தண்ணீர் கட்டணங்களை அதிகரிக்கின்ற பொழுது அதனால் எங்களுடைய தேசத்து மக்களும் பாதிக்கப்படுகின்றார்கள். ஏனைய சேவை கட்டணங்களை அதிகரிக்கின்ற பொழுது 50 ஆண்டுகளாக உங்களால் அளிக்கப்பட்ட எங்களுடைய தேசத்து மக்களும் பாதிக்கப்படுகின்றார்கள். இப்படிப்பட்ட ஒரு இடத்திலே எங்களுடைய தலைவர் கடந்த 2.5 ஆண்டுகளாக இந்த சபையிலே வலியுறுத்தி வருகின்ற விடயம் வடக்கு கிழக்கு தமிழர் தேசத்தை யுத்தத்தால் பாதிக்கப்பட்ட ஒரு விசேடமான பிராந்தியமாக பிரகடனப்படுத்தப்பட வேண்டும், அதற்கென விசேடமான நிதியுதவிகள் செய்யப்பட வேண்டும் என்ற கோரிக்கைகள் எங்களால் முன்வைக்கப்பட்டு வந்திருக்கிறது. இந்த இடத்திலே இந்த சர்வதேச ராஜதந்திரிகளுக்கும் இந்த சர்வதேச நிதி நிறுவனங்களுக்கும் கூட எங்களுடைய கோரிக்கைகள் முன்வைக்கப்பட்டு வந்திருக்கின்றது. ஆனால் எங்களுடைய கோரிக்கைகள் எதுவும் செவிமடுக்கப்படவில்லை. இந்த இடத்திலே ஐஎம்எஃப் விதித்த நிபந்தனைகளிலே முதலாவது முதன்மையான நிபந்தனையாக இருந்திருக்க வேண்டியது இலங்கை தீவினுடைய பொருளாதார வீழ்ச்சிக்கு வங்குரோத்து நிலைமைக்கு இனப்பிரச்சினைதான் பிரதானமான காரணமாக இருந்திருக்கிறது. ஆகவே இனப்பிரச்சினை தீர்க்கப்பட வேண்டும் என்ற நிபந்தனையை ஐஎம்எஃப் அந்த நிபந்தனையை விதிக்க தவறி இருக்கின்றது. இந்த நாடு வங்குரோத்தில் வீழ்ந்த பொழுது இந்த நாடுகள் போட்டி போட்டுக்கொண்டு இலங்கையினுடைய தொண்டையை பிடித்து தங்களுடைய நலன்களை பேழுகின்ற காரியங்களை செய்திருக்கின்றார்கள். சில நாடுகள் தங்களுடைய நாணயங்களை பரிவர்த்தனை நாணயமாக பயன்படுத்திக் கொள்ள வேண்டும் என்ற இணக்கப்பாடுகளை எட்டியிருக்கிறார்கள். பல நாட்டினுடைய பல பகுதிகளை தங்களுடைய ஆதிக்கத்தை செலுத்துவதற்கான பிராந்தியங்களாக ஒப்பந்தங்கள் ஊடாக வந்து ஏற்படுத்திக் கொண்டிருக்கிறார்கள். ஆனால் எங்களுடைய 30-40 ஆண்டுகளாக அளிக்கப்பட்ட ஈழத்தமிழர்களுடைய இனப்பிரச்சினை தீர்க்கப்பட வேண்டும் என்பது தொடர்பாக எந்த ஒரு நாடோ எந்த ஒரு சர்வதேச நிதி நிறுவனங்களோ எந்த நிபந்தனையையும் போட்டிருக்கவில்லை. உங்களுக்கு உதவி வழங்குவது என்பது வெறுமனே இந்த நிதியுதவிகள் மூலமாக ஒரு நட்ட வீழ்ந்திருக்கிற உங்களுக்கு உதவிகளை நிதியுதவிகளை வழங்குவதன் மூலம் உங்களை கட்டியெழுப்ப முடியாது. நீங்கள் ஒரு மிக மோசமான மனநோயால் பாதிக்கப்பட்டிருக்கிறீர்கள். இந்த நாட்டை ஆட்சி செய்பவர்கள் இனவாதம் என்கின்ற மனநோயால் பாதிக்கப்பட்டிருக்கிறார்கள். மனநோயால் பாதிக்கப்பட்டவர்களிடம் இவ்வாறான உதவிகளை கொடுத்து ஒருபொழுதும் இந்த நாட்டை கட்டியெழுப்ப முடியாது. ஆகவே இனவாதம் என்ற மனநோய்க்கு முற்றுப்புள்ளி வைக்கப்பட வேண்டுமாக இருந்தால் தமிழர்களுடைய தேசம் அங்கீகரிக்கப்பட வேண்டும், தமிழர்களுடைய சுயநிர்ணய உரிமை அங்கீகரிக்க வேண்டும். அதன் அடிப்படையிலே இலங்கையிலே ஒற்றியாட்சி முறைமை ஒழிக்கப்பட்டு தமிழ் தேசம் அங்கீகரிக்கப்பட்ட ஒரு சமஸ்தி கட்டமைப்பு உருவாக்கப்பட வேண்டும். 16 தடவைகளும் நீங்கள் நிதி உதவிகளை பெற்று 16 தடவைகளும் இந்த நாடு தோல்வியடைந்திருக்கிறது என்று சொன்னால் இந்த ஒற்றியாட்சி முறைமை இந்த நாட்டை கட்டியெழுப்புவதற்கு உகந்த முறைமை அல்ல என்பதனை முன்வரிசையில் இருக்கின்ற ஆளுந்தரப்பு பெரியோர்கள் தயவு செய்து புரிந்து கொள்ளுங்கள். இன்று கிடைத்திருக்கிற சந்தர்ப்பத்திலே இருக்கின்ற காலத்தில் உங்களுடைய ஆட்சியை சுகபோகமாக அனுபவிக்க வேண்டும் என்பதற்காக இந்த
உதவிகளை பெற்று மக்களுக்கு பல்வேறுபட்ட கதைகளை கூறி அதை நியாயப்படுத்தி ஆட்சியை கொண்டு செல்வதற்கு முயற்சி செய்யாதீர்கள். தயவு செய்து நிரந்தரமாக இந்த பிரச்சனைக்கு முற்றுப்புள்ளி வைக்கக்கூடிய வகையிலே ஒட்டி ஆட்சி முறைமையை ஒழித்து ஒரு தேசம் இறைமை சுயநிர்ணய உரிமை அங்கீகரிக்கப்பட்ட ஒரு சமஸ்தி கட்டமைப்பை கொண்டு வருவதற்கு நீங்கள் முயற்சி செய்யுங்கள். அதனூடாக மட்டும்தான் தமிழர்களுடைய ஒத்துழைப்பை பெற முடியும். தமிழ் தேசம் அங்கீகரிக்கப்படும் வரை ஒருபொழுதும் நாங்கள் ஒத்துழைக்கப் போவதில்லை என்பதை கூறி விடைபெறுகிறேன். நன்றி.
Thank you. Honorable Pramitha Bandara Thennakon, you have 11 minutes.
Karu Karaka Sabha Sabhapathumani Sri Lankawa Sandaha Jatiyantara Moolya Aramudala විස්තීර්ණ මුදල් පහසුකම් යටතේ වූ සැකසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතත්වය සම්බන්ධයෙන් විවාදයට ගැනන මේ අවස්ථාවේ වචන ස්වල්පයක් කතා කරන්නට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. නියෝජක කාර්ක සභා සභාපතිතුමනි, අපි ඉතාම සංකීර්ණ ඉතාම කටුක ආර්ථික පසුබෑමක් ලබලා මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. COVID-19 වසංගත තත්ත්වය සමග ලෝකේ පුරා නිර්මාණය වූ ආර්ථික ගැටලු, ඒ වගේම අපේ රටේ ඇති වුණු අපනාන ක්ෂේත්‍රයේ තරඟකාරීත්වයේ ඇති වූ පසුබෑම, අස්ථාවර මහ බැංකු ප්‍රතිපත්ති, ඒ වගේම බලෙන් රඳවා පවත්වාගෙන ගිය සාවද්‍ය විනිමය අනුපාත ක්‍රමය, වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් පසුගිය කාලයේ අපි මේ ප්‍රශ්නවලට මුහුණ දුන්නා කියන එක මගේ හැඟීම. ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, මේ වර්තමාන ප්‍රශ්නය අපි අවතක්සේරු කරන්න පුළුවන් කමක් නැහැ. මේ ශතවර්ෂයේ ණය පාරහැරීම් කරලා තියෙන රටවල් තියෙන්නේ ලෝකෙම 8යි. 7යි. ශ්‍රී ලංකාව ඇතුළුව. ග්‍රීසිය, ලෙබනනය, සිම්බාබ්වේ, ආජන්ටිනාව, එක්වඩෝරය, වෙනස්වේලාව. මේ ශතවර්ෂයේ ණය පැහැරහැරීමක් කරපු එකම ආසියාතික රට ශ්‍රී ලංකාව. ඒ වගේම භාවිතා කළ හැකි සංචිත වාර්තාමය තත්ත්වෙන් අඩු වෙනකම් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 100ට වඩා අද මට පෙර කතා කරා වර්තමාන විදේශ ඇමතිතුමා. එතුමා ඒ වෙලාවේ මුදල් කැබිනට් අමාත්‍යවරයා. එතුමා කිව්වා ඩොලර් මිලියන 20 වෙනකන් අපේ සංචිත ප්‍රමාණය අඩු වුණා කියලා. ඊට පස්සේ තමයි අපි ණය පැහැරහැරීම ප්‍රකාශයට පත් කළේ, බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරයි කියලා. මෙවැනි ප්‍රමාණයට මුදල් අඩු වෙනකන් අපි යම් කිසි ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමක් කරන්න ප්‍රමාද වෙච්ච රට අපේ රට. මේක අපි තේරුම් ගන්න ඕනේ. මොන පැත්තේ හිටියත් මෙහෙම වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. මම කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මම කාටවත් සුද්ධ කරන්නවත්, මම කවුරුත් අපහසුතාවයට පත් කරන්නවත් නෙවෙයි මේ කතාව කරන්නේ. හැබැයි ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, ඉතාම කෙටි කාලයක් තුලදී අපි අද වෙනකොට සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. ගිය සතියේ ලෝක බැංකු වාර්තාවට අනුව අවදානම් කලාපයේ සිටින රටවල් අතරින් ලංකාව ගිය සතියේ ඉවත් කරා. ඒ වගේම මේ අර්බුදයට අපි මුහුණ දෙන්න පටන් ගද්දී උද්දමනයේ ඒකක 100ට පනිනවා යයි පුරවකතන සියලුම ඒජන්සිස් කරා. නමුත් අද වෙනකොට අපිට 100ට 50ට අඩු අගයකට මේ උද්දමන අගය ගේන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එක ප්‍රශ්නයකට විසඳුමක් හොයද්දී තව ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා මගේ ඉල්ලීම තමයි අපි සමස්තය මිලියන 22 සම්බන්ධයෙන් අපි කල්පනා කරලා බලලා ඒ පුංචි තැන්වලට විසඳුම් දෙනවට වැඩිය සමස්තයට විසඳුම් දීම අපි සීලු දෙනාම කල්පනා කරන්න ඕනේ කියලා මම කල්පනා කරනවා. නියෝජකාරක සභා සභාපතිතුමනි, 20/21 අපේ මූල වියදමින් ට්‍රිලියන 1.1ක් අපි වියදම් කරන්නේ 100ට හැත්තැ පහක් හතරෙන් තුනක් අපේ ආදායමෙන් වියදම් කරන්නේ රජයේ සේවකයන්ගේ පරිනාඩි සහ විශ්‍රාම වැටුප් ගෙවන්න. ඊට පස්සේ 20/22 ට්‍රිලියන 1.26 අපි නැවතත් හතරෙන් තුනක් අපේ ආදායමෙන් අපි ගෙවන්නේ සේවක පණිඩඩි වලට ගෙවන්න. දරුවෝ නියෝජකාරක සභාපතිතුමනි, ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ මම සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධයෙන් අපි ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙන මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙද්දී ආරක්ෂක අමාත්‍යාංශ විදිහට අපිට ගන්න පුළුවන් තීන්දුව සම්බන්ධයෙන් කරුණු කීපයක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. සිවිල් ආරක්ෂක බලකායේ 33,000 සේවයේ ඉන්නවා. මේ 33,000 අතරින් 2,121 ඉන්නේ පන්සල් පල්ලි කෝවිල් වල. ඒ සඳහා රජයේ දරන මුළු වියදම බිලියන 1.5. අපි දන්නේ නැහැ මේ අය මේවා ඇතුලේ කරන්නේ මොනවද, කුමක් සඳහා යොදවා තිබෙනවද කියලා. ඒ වගේම ගහලා තියෙන අලිවැට බලා ගන්න අපි සේවයට යොදවලා තියෙනවා 4,484 බිලියන 2.6 මේ සඳහා අපිට වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම බහුකාර්ය කාර්යසාධක බලකායේ 4,493 බිලියන 1.24 අපි මේ අය සඳහා වියදම් කරනවා. ගහලා තියෙන අලිවැට බලා ගන්න විතරක් අපි 9,000 අපේ රටේ රාජ්‍ය සේවය යොදවලා තියෙනවා. අලි ප්‍රශ්නට විසඳුමක් ලැබිලත් නැහැ. අලිත් ගමට එනවා, මිනිස්සුත් මරනවා, මිනිස්සු අලිත් මරනවා. හැබැයි බිලියන 4කට ආසන්න මුදලක් අපි මේ සඳහා වසර ගණනාවක් තිස්සේ අපි වියදම් කරගෙන ඇවිල්ලා තියෙනවා. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මේ තත්ත්වය අපිට දිගටම ගෙනියන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ආරක්ෂක හමුදාව අපි 2,08,000 ආරක්ෂක හමුදාව අපි ලක්ෂ්‍ය දක්වා 20/30 වෙනකොට ක්‍රමානුකූලව පහළ මට්ටමට ගේන්න ස්ට්‍රෙන්ත් එක අඩු කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. මේ අනුව රජයේ වියදම පැත්තේ අපි ගත යුතු සැලකිය යුතු සාධනීය වැඩපිළිවෙළ කීපයක් මේ සම්බන්ධයෙන් අරගෙන තියෙනවා කියන එක මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, අපි පැහැදිලි වැඩ සැලැස්මක් වැඩ පිළිවෙලක් ඇතුව මේ කටයුත්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි හැමදෑම අපේ රටේ දේශපාලනය, ආර්ථිකය, ආගම, ඉතිහාසය, වර්තමානය, අනාගතය පටලව ගත්තා. අදත් මෙතන දේශපාලනයයි ආර්ථිකයයි පටලවගෙන ඉන්නේ. චීනය කොමියුනිස්ට් දේශපාලන ධාරාවක තිබුණට ආර්ථිකය ධනවාදී ධාරාවකට චීනය ආර්ථික තත්ත්වය ගෙනල්ලා තියෙනවා. ආ චීනය මේ ලෝකෙට අදට ගැලපෙන විදිහට රටේ ආර්ථිකය හසුරුවන්න තරම් ඒ අය පරිණත වෙලා තියෙනවා. වියට්නාමය කොමියුනිස්ට් පාලනයක් යටතේ තිබුණට වියට්නාමයේ ආර්ථික තත්ත්වය අද වෙනකොට ධනවාදී ආර්ථික රටාවකට ගෙනල්ලා තියෙනවා. ඒ අනුව වියට්නාමය පරිණත වෙලා තිබෙනවා. වියට්නාමයේ ආර්ථිකයයි දේශපාලනයයි පටලවා නොගන්න. ඒ වගේම වියට්නාමයේ ඇමරිකාවත් එක්ක වසර ගණනාවක ප්‍රශ්නක යුද්ධයක පැටලීලා හිටියා. හැබැයි වියට්නාමය පරිණත වෙලා තිබෙනවා. අතීතයයි වර්තමානයයි පටලවා නොගන්න ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි.
Honorable Minister, you have 2 more minutes.
ඒ වගේම මම මතක් කරන්න ඕනේ, අපිට පැහැදිලි ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ඇතුව එදා වේල ටුවර්ස් වගේ ඒ වෙලාවට ගන්න ඕනේ, ඒ ප්‍රශ්නෙට ඒ වෙලාවට දෙන විසඳුමක් නැතුව ඉතාම වැදගත් සාධනීය වැඩපිළිවෙලක් අපේ රජය මේ වෙලාව වෙද්දී ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුව අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා මේ වෙලාවේ ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාගෙම සහයෝගය මේ වැඩපිළිවෙලට අපිට ලබලා දෙන්නයි කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Abdul Rashad Badruddin, you have 9 minutes.
Bismillahir Rahmanir Rahim. சபைக்கு தலைமை தாங்குகின்ற குழுக்களுடைய பிரதி தலைவர் அவர்களே, எமது நாடு ஒரு இக்கட்டான நிலைக்கு கடந்த ஆட்சியாளர்கள் கொண்டு வந்து இந்த நாட்டுடைய பொருளாதாரத்தை சீரழித்து மக்களை எல்லாம் பாதைகளிலே நின்று தங்களுடைய அத்தியாவசிய தேவைகளை நிறைவேற்றுவதற்கு கூட கஷ்டப்படுகின்ற ஒரு மோசமான ஒரு சூழலை ஏற்படுத்திய வரலாறு யாராலும் மறக்க முடியாது. என்றாலும் இந்த புதிய ஜனாதிபதியாக ரணில் விக்ரமசிங்க அவர்கள் பதவியேற்ற பிறகு இந்த நிலையிலிருந்து ஒன்றன் பின் ஒன்றாக சில மாற்றங்களை செய்து அந்த மாற்றங்களினூடாக இன்று அன்றாட நடவடிக்கைகள் பழைய முறையிலே செல்வது போல ஒரு தோன்றலை ஏற்படுத்தினாலும் பொருளாதார சீர்கேடு இன்னும் மீளல முடியாத ஒரு நிலையிலே இருக்கின்றது. இவ்வாறான இக்கட்டான நிலையில் இருக்கின்ற நமது நாட்டுக்கு IMF உடைய உதவியை பெறுவதை தவிர வேறு எந்த ஒரு மார்க்கமும் இல்லை என்பதை இந்த நாட்டிலே உள்ள எல்லோரும் ஏற்றுக்கொள்வார்கள். எதிர்கட்சியிலிருந்து இங்கு பேசியவர்கள் கூட அதிகமானவர்கள் அதை நியாயப்படுத்தி பேசினார்கள். என்றாலும் இந்த அரசாங்கம் ஜனாதிபதி அவர்கள் வந்த பிறகு அவரிடத்திலே சில நல்ல விடயங்களை நல்ல ஆலோசனைகளை நாங்கள் முன்வைத்தோம். குறிப்பாக இந்த பொருளாதார மேம்பாடு சம்பந்தமாக இவ்வாறான ஏற்பாடுகளை செய்வதனூடாக இந்த நாட்டை கட்டியெழுப்பலாம் என்ற விடயத்திலே கவனம் செலுத்துமாறு பல வேண்டுகோள்களை நாங்கள் முன்வைத்திருக்கிறோம். உங்களுக்கு தெரியும், இந்தியா 1991 மன்மோகன் சிங் அவர்களுடைய அதாவது நிதியமைச்சராக இருந்தபொழுது அவர் கொண்டு வந்த லேண்ட்மார்க் ரிஃபார்ம் காரணமாக அதன் பிறகு இன்று வரை இந்தியா அவ்வாறான ஒரு மோசமான பொருளாதார நிலைக்கு செல்லவில்லை. அதற்கு காரணம் அவர்கள் சரியான ரிஃபார்ம்ஸ்களை செய்தார்கள். எமது நாடு 16 முறை இதுவரை IMF சென்று IMF உதவிகளை பெற்றிருந்தாலும் இன்று 17வது முறை செல்லுகின்ற ஒரு நிலை ஏற்பட்டது. அதுவும் பேங்க்ரப்ட் ஆகி நாடு மிக மோசமான நிலைக்கு உலகத்திலே நமது நாட்டுக்கு ஒரு கருப்பு புள்ளி இடப்பட்ட பிறகுதான் 17வது முறை சென்றிருக்கிறது. இவ்வாறு தொடர்ந்து இந்த முறையாவது ஜனாதிபதி அவரிடத்திலே நாங்கள் வேண்டுகோள் விடுக்கின்றோம், சரியான ரிஃபார்ம்ஸ்களை செய்து இனியொரு முறை IMF கையை ஏந்து நிற்காத கடனை எதிர்பார்த்து நிற்காத ஒரு நாடாக நமது நாட்டை மாற்றுவதற்கான அனைத்து நடவடிக்கைகளையும் நீங்கள் முன்னெடுக்க வேண்டும் என்று நான் ஜனாதிபதி அவரிடத்திலே வேண்டுகோள் விடுக்கின்றேன். அதுபோல எமது நாடு இந்த இக்கட்டான நிலையிலிருந்து மீள வேண்டுமாக இருந்தால் IMF உதவி மாத்திரம் போதாது. நிச்சயமாக இந்த நாட்டுடைய பொருளாதாரத்தை மேம்படுத்த வேண்டும், உற்பத்தியை அதிகரிக்க வேண்டும், எமது ஏற்றுமதியை அதிகரிக்க வேண்டும், இறக்குமதிக்கு பதிலீடான ஏற்றுமதி பொருட்களை உற்பத்தி செய்ய வேண்டும். அதாவது இறக்குமதி பொருட்களை இலங்கையிலே உற்பத்தி செய்வதற்கு எத்தனையோ விடயங்கள் இருந்தாலும் செய்வதற்கான முதலீட்டாளர்கள் வந்தாலும் எமது நாட்டுடைய சூழலும் எமது நாட்டுடைய இருக்கின்ற நிலையும் அவ்வாறான உற்பத்திகளை அதிகரிப்பதற்கான முதலீடுகளை முன்னெடுப்பதற்கான ஏற்பாடுகள் இங்கே இல்லை. எனவே அவற்றை செய்வதற்கான வழிவகைகளை உண்டாக்க வேண்டும். இன்று கூட சில அமைச்சர்கள் சில அமைச்சுக்குள்ளே திருட்டு நடவடிக்கைகள் நடைபெற்றுக் கொண்டுதான் இருக்கிறது. ஜனாதிபதி கண்டும் காணாமல் இருந்து கொள்வது அல்லது அப்போலதான் எங்களுக்கு தெரிகிறது. எனவே அவற்றையெல்லாம் இவ்வாறான ஒரு இக்கட்டான நிலையில் பசியிலே பட்டினியிலே நமது நாடு நமது நாட்டு மக்கள் பொருளாதாரத்திலே வீழ்ந்திருக்கின்ற பொழுதும் அவ்வாறான விடயங்களை கட்டுப்படுத்தவில்லை என்றால் இந்த நாட்டை மீட்டெடுக்க முடியாது. எனவே அந்த விஷயத்திலே ஆக்கப்பூர்வமாக செயல்பட வேண்டும் என்று ஜனாதிபதியிலே நாங்கள் வேண்டுகோள் விடுக்கின்றோம். அதே போலதான் நான் ஜனாதிபதியாக வந்தபொழுது நான் சொன்னேன், குறிப்பாக வடக்கையும் தெற்கையும் இணைக்கின்ற மன்னார் புத்தளம் பாதை, அது நீண்ட காலமாக திறக்கப்பட்டு 100 வருடங்களுக்கு பழமை வாய்ந்த பாதை இடையிலே மூடப்பட்டு யுத்தத்துக்கு பிறகு மீண்டும் திறக்கப்பட்டு அதன் பிறகு கோட்டாபய ராஜபக்சே ஜனாதிபதியாக வந்த பிறகு முற்று முழுதாக இழுத்து மூடினார்கள். 100 கிலோமீட்டர் குறைவு, அதாவது யாழ்ப்பாணத்தோடு தெற்கை கொழும்பை இணைக்கின்ற பொழுது மன்னாரை நூடாக அந்த புத்தளம் பாதை நூடாக வருகின்ற பொழுது 100 கிலோமீட்டர் தூரம் குறைவானது. அவ்வாறு 100 கிலோமீட்டர் குறைகின்ற பொழுது உற்பத்தி பொருட்களை சந்தைப்படுத்துகின்ற பொழுது பயணம் செய்கின்ற பொழுது எவ்வளவு பொருளாதார மிச்சம் அதனால் ஏற்படுகின்றது. எனவே அதை செய்யுங்கள் என்று ஜனாதிபதியிடத்திலே நான் வந்தபொழுது வந்தவுடனே நாங்கள் போய் வேண்டுகோள் விடுத்தோம். அவர் அதிகாரிகளுக்கு சொன்னாலும் சமநாயக்க அவர்களுக்கு சம்பந்தமாக சொல்லி அவரும் பல முயற்சிகள் எடுத்தாலும் அந்த வீதி அபிவிருத்தி அதிகார சபை அதிலே ஒரு முரண்டு பிடித்தவர்களாக அதை இன்னும் செய்யாமல் இருக்கிறார்கள். அதே போலதான் நாங்கள் சொன்னோம், ராமேஸ்வரம் தலைமன்னார் கப்பல் சேவையை மீண்டும் ஆரம்பிக்கின்ற பொழுது இங்கு சுற்றுலா பயணிகளுடைய வருகை அதிகரிக்கும். அதாவது 1 பில்லியனுக்கு மேற்பட்ட இந்தியா மக்கள் இலகுவாக வருவதற்கு அது ஒரு பெரிய பாலமாக அது அமையப் போகின்றது. அவ்வாறான அந்த பணியை தொடங்குகின்ற பொழுது எங்களுடைய சுற்றுலா வருமானம் அதிகரிக்கும். இதனால் டாலர் இந்த நாட்டுக்கு வரக்கூடிய வாய்ப்புகள் இருக்கிறது. எனவே எதை எதை அவசர அவசரமாக செய்வதன் ஊடாக இந்த நாட்டுடைய பொருளாதாரத்தை மேம்படுத்தலாம் என்ற விஷயங்களிலே கவனம் செலுத்த வேண்டும். அதே போல உங்களுக்கு சில முதலீட்டாளர்கள் வருகின்ற பொழுது அவர்களை கவனிப்பதற்கான சில நல்ல பேக்கேஜ்களை கொடுக்க வேண்டும். அவர்களுக்கு அவ்வாறான பேக்கேஜ்களை கொடுப்பது மாத்திரமல்லாமல் அவர்களுக்கு காணிகளை பெறுகின்ற விஷயம், ஏனைய அனுமதிகளை பெறுகின்ற விஷயம், இந்த விஷயங்களுக்கே உரிய ஏற்பாட்டை ஒன்று ஃபாரின் அஃபியர்ஸ் அமைச்சுக்கு கீழே அல்லது பிஓக்கு கீழே அல்லது எல்லாவற்றையும் சேர்த்ததாக இண்டஸ்ட்ரியன் காமர்ஸ் போன்ற எல்லாவற்றையும் சேர்த்ததான ஒரு வல்ல ஜனாதிபதி செயலத்துக்கு கீழே இவ்வாறான ஏதாவது புதிய திட்டங்களை வகுக்கின்ற பொழுதுதான் இந்த நாட்டிலே முதலீட்டை கொண்டு வர முடியும். அதே போல இங்கிருக்கின்ற தற்பொழுது எஸ்எம்இ மிகவும் வீழ்ந்து கொண்டு போகிறார்கள். இந்த வட்டி அதிகரிப்பினால் இன்று அதாவது இந்த நாட்டிலே 90% எஸ்எம்இ செக்டர்ஸ் இன்று அழிந்து கொண்டிருக்கிறது. அதாவது அதனால் பல ஆயிரக்கணக்கான லட்சக்கணக்கான வேலை வாய்ப்புகளை நாளுக்கு நாள் இளைஞர் யுவதிகள் இழந்து கொண்டிருக்கிறார்கள். எனவே அதை ஈடு செய்வதற்கான வேலை திட்டத்தை இந்த அரசாங்கம் செய்கிறதா என்று பார்த்தால் அதை பற்றி அவர்களை அழைத்து பேசுகிறார்களா, அவர்களுடைய பிரச்சனைகளை தீர்ப்பதற்கான எந்த வேலை திட்டங்களை முன்வைக்கிறார்களா என்று பார்த்தால் அவ்வாறு எதுவும் நடப்பதாக தெரியவில்லை. எங்களோடு சொல்லுகிறார்கள், ஏதாவது எஸ்எம்இ செக்டரை பொறுத்தவரையில் மிக கேட்பார் பார்ப்பார் இல்லாத ஒரு பரிதாபகரமான நிலையில் இருக்கிறார்கள். அதே போலதான் இந்த நாட்டில் இருக்கிற அப்பரல் செக்டர் இன்று அவர்களும் பல பிரச்சனைகளுக்கு முகம் கொடுக்கிறார்கள். 5-6 பில்லியன் டாலருக்கு மேலே எமது ஏற்றுமதி தங்கி இருக்கிறது. முதலாவது அதிகபட்ச ஏற்றுமதி அப்பரல் செக்டரில் இருக்கிறது. எனவே அங்கிருக்கின்ற அவர்களுக்கு இருக்கின்ற பிரச்சனையை தீர்ப்பதற்கு வழி செய்து கொடுக்க வேண்டும். அதுபோல ஏனைய அதாவது இந்த நாட்டில் இருக்கின்ற ஸ்பைசஸ் அதிலே நிறைய பிரச்சனைகள் நடக்கிறது. அந்த பிரச்சனைகளை தீர்த்து அதை உற்பத்தி செய்கின்றவர்களுடைய உற்பத்திக்கான உதவிகளை செய்கின்ற பொழுதுதான் இந்த நாட்டுக்கு டாலரை கொண்டு வர முடியும். அதே போல சுற்றுலா பயணிகள் வருகின்ற பொழுது அவர்களை கேவலமாக நடக்கின்ற அவர்களுக்கு பல தடங்கல்களை இடைஞ்சல்களை ஏற்படுத்துகின்ற பொழுது சுற்றுலா பயணிகள் அந்த செய்திகளை வெளிநாடுகளிலே அங்குள்ள ஊடகங்களிலே பரப்புகின்ற பொழுது அது மிகவும் ஒரு ஆபத்தான நிலையை கொண்டு வரும். எனக்கு இருக்கின்ற ஒரே ஒரு வளம் நமது நாடு, அழகான நாடு. இந்த நாட்டை தரிசிக்க வருகின்றவர்களை ஊக்குவிப்பதற்கான வேலை திட்டங்களை சரியான முறையில் முன்னெடுக்கின்ற பொழுதுதான் இந்த நாட்டுடைய பொருளாதாரத்தை காப்பாற்றலாம். அதே போலதான் சில மத குருமார் இன்று புல்மோட்டையிலே போய் பார்க்கலாம். அதே போல சில பிரதேசங்களிலே போய் ஒரு குடும்பம் தான் இருக்கிறது, ஆனால் அங்கு பல்லாயிரக்கணக்கான முஸ்லிம் தமிழ் குடும்பங்கள் இருக்கின்ற பகுதியிலே போய் ஆயிரக்கணக்கான ஏக்கர் காணிகளை பலவந்தமாக பிடிக்கிறார்கள், ஆயுதத்தோடு போய் பிடிக்கிறார்கள். அவ்வாறு செய்கின்ற பொழுது அது ஊடகங்களிலே செய்திகளாக இன்று சின்ன சின்ன விஷயங்கள் கூட சர்வதேசத்துக்கு செல்கிறது. அரபு மொழியிலே செல்கிறது, ஆங்கில மொழியிலே செல்கிறது. இவ்வாறு செல்கின்ற பொழுது இந்த நாட்டிலே இனவாதம் இன்னும் அழியவில்லை. இவ்வளவு ஒரு பயங்கரமான ஒரு பொருளாதார நிலை வந்தும் பிச்சு எடுக்கின்ற நிலைக்கு இந்த நாடு சென்றும் இந்த மக்கள் பசியிலே பட்டினியிலே சாகுகின்ற, அதே போல வைத்தியர்கள் இன்ஜினியர்கள் போன்ற கல்விமான்கள் புத்திஜீவிகள் நாட்டை விட்டு இன்று தொழில் தேடி வெளிநாடுகளுக்கு செல்கின்ற ஒரு மோசமான நிலை இந்த நாட்டுக்கு வந்தும் இந்த நாட்டிலே இன்னும் இனவாத சிந்தனை அழியவில்லை, ஓயவில்லை. இன்னும் இனவாத மதவாத சிந்தனையோடு சில மதகுருமார்கள் செய்வதை அதை அரசாங்கம் பார்த்துக் கொண்டிருக்கிறது அல்லது செய்தி செல்லுகின்ற பொழுது இந்த நாட்டுடைய பொருளாதாரம் அதாவது மேம்படக்கூடிய வாய்ப்புகள் ஏற்பட போவதில்லை. எனவே இந்த நாடு முன்னேற வேண்டுமாக வந்தால் முதலிலே இனவாதம் இல்லாமல் அழிய வேண்டும், மதவாதம் அழிய வேண்டும். இங்கே வாழ்கின்ற பௌத்தர்களும் இந்துக்களும் கத்தோலிக்கரும் இஸ்லாமியரும் சமன், நாங்கள் எல்லோரும் சகோதரர், இந்த நாட்டுக்கு சொந்தக்காரர் என்ற உணர்வை ஏற்படுத்த வேண்டும். அதே போல பயங்கரவாத தடுப்பு சட்டத்துக்கு பதிலாக வரப்போகின்ற சட்டம் குறித்து ஆபத்தான ஒரு நிலை இருக்கிறது. அதிலே நிறைய மாற்றங்கள் செய்ய வேண்டும். மாற்றங்கள் செய்யாமல் அதை அவ்வாறு கொண்டு வருவார்களாக இருந்தால் இந்த நாடு இன்னும் ஒரு அழிவு நோக்கி மேற்கும். ஜிஎஸ்பி பிளஸ் இல்லாமல் போய்விடும். வெளிநாட்டு விவகார அமைச்சர் இருக்கிறார், ஜிஎஸ்பி பிளஸ் அதாவது ஐரோப்பிய ஒன்றியம் மிக அவதானமாக பார்த்துக் கொண்டிருக்கிறார்கள். ஜிஎஸ்பி பிளஸ் இல்லாமல் போனால் ஐரோப்பிய ஒன்றியத்திற்கான பொருளாதாரம் அழிகின்ற பொழுது, அதாவது குறைகின்ற பொழுது, போட்டியாளர்களோடு நின்று பிடிக்க முடியாத நிலை வருகின்ற பொழுது இங்கு பல ஃபேக்டரிகளை மூட வேண்டிய நிலை வரும். எனவே இந்த விஷயங்களிலே அரசாங்கம் ஜனாதிபதி அவர்கள் மிக அவதானமாக தெளிவாக கவனம் செலுத்த வேண்டும் என்று வேண்டிக் கொண்டு நல்ல நடவடிக்கைகளை முன்னெடுத்து நாட்டில் இனவாதத்தை ஒழித்து மதவாதத்தை ஒழித்து நல்லதொரு அதாவது மற்ற இனத்தவர்களை மதிக்கின்ற ஒரு சூழலை இந்த நாட்டிலே ஏற்படுத்துகின்ற பொழுது, அதே போல சுற்றுலா பயணத்துறையை மேம்படுத்துவதற்காக, அதே போல உற்பத்தி துறையை அதிகரிப்பதற்கான ஏற்பாடுகளை, இறக்குமதியை குறைப்பதற்கான ஏற்பாடுகளை செய்கின்ற பொழுது மட்டும்தான் இந்த நாட்டிலேய பொருளாதாரத்தை காப்பாற்றலாம் என்று கூறி விடைபெறுகிறேன். நன்றி.
Thank you. Honorable Tharaka Balasuri, you have 11 minutes.
ගරු කාර්ය සභා සභාපතිතුමනි මම IMF ගිවිසුම් පිළිබඳව මෙම විවාදයේදී මගේ අදහස් ඉදිරිපත් කරන්න මට විනාඩි 11ක් වගේ කාලයක් වෙන් කරපු එක පිළිබඳව මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ සමස්තයක් හැටියට අද අපි කතා කරපු මේ මන්ත්‍රීතුමන්ලාගේ කතා දිහා බැලුවොත් අදයි මේ දවස් දෙක තුනේදී කතා කරපු මන්ත්‍රීතුමන්ලාගේ කතා දිහා බැලුවොත් එහෙම මේ සියලුම මන්ත්‍රීවරු මම හිතන්නේ මම සතුටු වෙනවා යම් කිසි මට්ටමකටම මේ ලංකාව අතාරින්න ඕනේ නැහැ නැත්තම් අපි මේ ගැටලුවේ හිටියට අර ලංකාවෙන් යම් කිසි විදිහකට ලොකු පොටෙන්ෂල් එකක් එහෙම නැත්තම් ඒ ලංකාව දියුණු කරා ගන්න පුළුවන් කියන ඒ අදහස ඉදිරිපත් කරා. හැබැයි මම යම් කිසි මට්ටමකටම කනගාටු වෙනවා මේ අවස්ථාවේදීත් ඒ ඉදිරිපත් කරපු මන්ත්‍රීවරුන්ගේ කතා දිහා බලපුවාම අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ පක්ෂ ඒ කණ්ඩායම් කොයි විදිහකටද ඒ ඡන්ද දෙන්නේ කියන එක. එතකොට අපි කවුරුත් දන්නවා මේ ගිය අවුරුද්දේදී ලංකා ඉතිහාසයේ නිදාසෙන් පස්සේ වෙච්ච ලොකුම ආර්ථික අපහසුතාවලට අපිට මුහුණ පාන්න වුණා. නමුත් අපි කනගාටු වෙනවා එවැනි තත්ත්වයක් උදා වෙලා තිබුණත් අද මේ දේශපාලනඥයෝ හැටියට අපිට ඒ එක එක පක්ෂවල කට්ටියට මේ රට ගොඩ දාන්න එකව වෙන්න බැරි වෙච්ච එක පිළිබඳව. මම හිතන්නේ ඉතිහාසයේ ඉඳන් බලනකොට අපිට එහෙම එකතු වෙච්ච එහෙම සංකල්පයක් නැහැ. අපි සුනාමි කියනකොට අපි එක්කහුණේ නැහැ. එහෙම නැත්නම් යුද්ධ විරුණකොටත් අපි එහෙම එක්කහුණේ නැහැ. එහෙම නැත්නම් 1948 ඒ නිදහස ලබා ගත්තාන් පස්සෙත් අපි ඒ දමිළ පක්ෂද නැත්නම් ඒ සිංහල පක්ෂද එක්කහු වෙලා රට හරි මාර්ගයක් බැලුවේ නැහැ. නමුත් අපි ඒ එක එක්කෙනාගේ දේශපාලනය අපි කරගෙන ගියා. ඒ වගේම අපි තව පැත්තකින් බැලුවොත් යුද්ධේ කාලයේදී වුණත් අපිට මතකයි ඒ අපි ඒ දේශපාලන පක්ෂ හැටියට අපි එක්කහුණේ නැහැ. ඒ වගේම අපි දැන් ඒ දේශපාලන පක්ෂවල අදහස් බැලුවොත් එහෙම මේ එක එක කාරණාවලට තමයි මේ කට්ටිය අද IMF මේ පැකේජ් එකට ඒ උදව් කරන්න බෑ කියන්නේ. දැන් අපි සමගි ජන බලවේගයේදී ඒ ඉදිරිපත් කරපු කාරණාදියා බැලුවොත් එහෙම ප්‍රතිපත්තියක් හැටියට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කියන්නේ අපි IMF එකත් එක්ක කැමති ඒක හොඳ දෙයක් අපි තමයි IMF එකට ඉස්සල්ලාම යන්න කියලා කිව්වේ. නමුත් මේ IMF එකේ මේ ආණ්ඩුව කරන්නේ කවුද? අර රාජපක්ෂ කට්ටියට සහයෝගය දීපු රාජපක්ෂ පාලනයට සහයෝගය දීපු 134 මන්ත්‍රීවරු 134 දෙනෙක් ඉන්නවා. ඒ මන්ත්‍රීවරු 134 දෙනා ඉන්න නිසා අපි සහයෝගය දෙන්නේ නැහැ කියලා. ඉතින් මම හිතන්නේ මේක ඉතාම ලාබාල තරකයක්. දැන් අපි 134 දෙනෙක් රාජපක්ෂවරුනේ අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති කරන්න අපි ඡන්දය දුන්නා. දැන් අපිත් එක්ක හිටපු සමහර මන්ත්‍රීවරු ඉපස් අනිත් පැත්තට ගිහිල්ලා වාඩි වුණා. දැන් ඒ අනිත් පැත්තට ගිහිල්ලා වාඩි වුණාන් පස්සේ ඒ කට්ටියගේ වැරද්දක් නැහැ. ඒකද සජිත් ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමත් ඒ අදහස ඉදිරිපත් කරනකොට කියන්නේ මෙන්න මෙතන මේ පැත්තේ ඔක්කොම හොරු ඉන්නවා. අර පැත්තේ හොරු නැහැ. මේ හොරුත් එක්ක වැඩ කරන්න බෑ. එහෙනම් අපි සහයෝගය දෙන්නේ නැහැ කියලා. ඒකද මම කියන්නේ රටේ ජනතාව ඇත්තටම විශ්වාස කරනවාද? දැන් මේ පැත්තේ විතරයි හොරු ඉන්නේ අර පැත්තේ විතරයි හොරු නැත්තේ කියලා. නම් ඔය පරණ බොන්ඩ ආරවද මෙව්වද ඒවට මම ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම මෙතනදි කියන්නේ ඒ තර්කයක් ඉදිරිපත් කරනවා නම් ඒ යම් කිසි විදිහකට පිළිගත්ත යුතු තර්කයක් ඉදිරිපත් කරා ගන්න ඕනේ කියලා. ඊපස්සේ අපිත් එක්ක වෙන් වෙලා ගියේ අපේ වාසුදේව නානායකාරය අමුතුමත් ඒ වගේම අපේ දලස් සලහ පෙරුම ඒ කණ්ඩායම ගියා බැලුවොත් එමේ ඒ කට්ටියගේ වෙන් අදහස් තිබෙනවා. වාසුදේව අමුතුමා වගේ අපේ දේශපාලනඥයෝ ඒ ප්‍රතිපත්තියක් හැටියට මේ IMF එකට යන්න විරුද්ධයි කියලා කියනවා. බොහොම හොඳයි. ඒ වගේම මම හිතන්නේ අපේ දලස් අලහප්පෙරුම ඇමතුමා වගේ තවත් කට්ටිය ඒ කට්ටිය නෑ මේකට ගියාට කමන්නෑ කියලා කියනවා. හැබැයි දැන් හුඟක් දේශපාලනඥ මම විදේශ අමාත්‍යංශය කටයුතු කරන නිසා අපි හුඟක් ඒ අනික් දේශපාලනඥයොත් එක්ක කතා කරනකොට අනික් රාජ්‍ය නායකයන් එක්ක කතා කරනකොට හුඟක් කට්ටිය කියන්නේ මේ IMF එකට යනවට වෙනත් විකල්පයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ විකල්පෙට යන්න කියන එක. IMF එක තමයි ලාස්ට් රිසෝර්ට් හැටියට තමයි අපි බලාගන්න ඕනේ. දැන් අපි දන්නවා ග්‍රීසියේ ඉන්න ප්‍රසිද්ධ හිටපු මේ IMF එකට විරුද්ධව කතා කරන හිටපු මුදල් ඇමති කෙනෙක් යානිස් වරා ෆ්‍රැසිස් කියලා. දැන් එතුමත් මේ IMF එකට කොච්චර විරුද්ධව කතා කරත් කියන්නේ මොකද්ද මේ IMF එකට යන්න වෙන විකල්පයක් නැත්නම් එහෙමනම් IMF එකට යන්න ඕනේ කියලා. දැන් මෙතනදී අපේ වාසුදේව ඇමතුමා වාසුදේව නායකකාර මන්ත්‍රීතුමා ඒ කණ්ඩායම අපේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඇතුළු ඒ කණ්ඩායම ඉදිරිපත් කරන්න ඇති කාරණාව මොකද්ද? මොකද්ද අනික් විකල්පය කියන එක? ඒ විකල්පයක් නැහැ. විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැතුව IMF එකට යන්න එපා IMF එකට යන්න එපා කියලා කියනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මේක සාධාරණව බලන්න ඕනේ. ඉතින් ඒ වගේම දැන් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් දිහා බැලුවොත් එහෙම මම හිතන්නේ මේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම IMF එකට යන එකට ප්‍රතිපත්තියක් හැරීට විරුද්ධයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ ආසන සංඛ්‍යාව ඉතිහාසය ඉදන් බැලුවොත් එහෙම රට යම්කිසි විදිහකට අර්බුදකාරී තත්ත්වයක් තියෙනකොට තමයි කට්ටියගේ ආසන වැඩි වෙලා තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අවංකාරමුණ තමයි යම්කිසි මට්ටමකටම රට තවත් අර්බුදකාරී තත්ත්වයකට ගිනියන්න. දැන් ඒ වගේම අපි බැලුවොත් එහෙම මම හිතන්නේ මේ අපි IMF එක කරගෙන 17 වතාවක් ගිහිල්ලා තිබෙනවා. මීට ඉස්සෙල්ලා ගිය තත්ත්වයට වඩා යම් කිසි මට්ටමකට වෙනස් වෙලා තිබෙනවා. මේ IMF එකෙන් තිබෙන කොන්දේසි දිහා බැලුවොත් එහෙම මොනවද මේ කොන්දේසි? විශේෂයෙන් මේ ප්‍රතිපත්ති මාලා පහක් පදනම් කරලා තමයි මේ IMF එකට යන්නේ. පළවෙනි එක ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කාරණා ඉදිරිපත් කරා. ඒ ෆයිනෑන්ෂල් කොන්සොලිඩේෂන් එහෙම නැත්නම් ඒ යම් කිසි විදිහකට රජයේ මුදල් ආදායම වැඩි කිරීම. දෙවෙනි එක පබ්ලික් ඩෙට් සස්ටේනබිලිටි එහෙම නැත්නම් ඒ රජයේ ණය ප්‍රතිවිවගත කිරීමත්. තුන්වෙනි එක ප්‍රයිස් ස්ටැබිලිටි එහෙම නැත්නම් උද්දමනය යම් කිසි විදිහකට පාලනය කරන එක. හතරවෙනි කාරණාව ෆයිනෑන්ෂල් සිස්ටම් වන්ඩරබිලිටි ඒ බැංකු පද්ධතිය යම් කිසි මට්ටමකටම ආරක්ෂා කරන එක. ඒ වගේම පස්වෙනි කාරණාව තමයි දූෂණය යම් කිසි විදිහකට අවම කරන එක. දැන් මේ කාරණා නරක දේවල්ද? මේ කාරණා නරක දේවල් නෙවෙයි. මේවා කොහොමත් අපි කරන්න තිබිච්ච දේවල්. ඒ වගේම මම හිතන්නේ මීට ඉස්සරත් මේ සභාවේදී මම නිරන්තරයෙන්ම කියපු දෙයක් තමයි මේ IMF එකට ගියා කියලා. මේ IMF එක නෙවෙයි විසඳුම. ඒ විසඳුමට මාර්ගයක් විතරයි මේ IMF එකේ තිබෙන්නේ. ඒ විසඳුම තිබෙන්නේ අපි අතේ. ඉතින් ඒ විසඳුමට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක තමයි මෙතනදී අපි බලන්න ඕනේ. දැන් සමහර දේවල් කරනකොට මම දන්නවා ඒව සෑහෙන අමාරුයි. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම රාජ්‍ය ආයතන විවසායකයන් අපි සමහරවිට රාජ්‍ය ආයතන අපි පෞද්ගලිකකරණය කරන්න ගත්තොත් එහෙම මෙතනදී ලොකු විරෝධතාවයක් තිබෙනවා. දැන් ඩලස් රාප්පේරෝණ ඇමතුමා එතුමාගේ කතාවේදී කිව්වා දැන් සමහර වෙලාවට මේක ජනසතු කරනවා කියලා තියනවලු, මේක පෞද්ගලිකකරණය කරනවා කියලා කියනවලු, මේක ප්‍රතිවිවගත කරනවා කියලා කියනවලු. එක එක වචන සෙට් එකක් පාවිච්චි කරනවා. ඔව්, ඉදිරි ඉතිහාසෙ ඉඳන් මේ දේශපාලඥයෝ එක එක වචන සෙට් එකක් පාවිච්චි කරලා තිබෙනවා. දැබැවි යම්කිසි පැත්තක වෙන වෙනත් පැත්තකින් බැලුවොත් එහෙම අපේ මේකේ තිබෙන මූලිකම අවශ්‍යතාවය මොකද්ද කියලා බැලුවොත් එහෙම ඒ ආණ්ඩුවේ තිබෙන වියදමින් මේක අයින් කරන්න තමයි අපි බලන්නේ. ඒක වචනේ මොකක් හරි වෙන්න පුළුවන්. නමුත් අර රාජ්‍ය ආයතනයක් කියලා දිගටම ඒකට අපේ බදු ගෙවන කට්ටියගේ මුදල් වලින් ඒ ආයතනය නඩත්තු කරනවා නම් අපිට මෙහෙම දිගටම මේවා කරන්න බෑ. ඉතින් මම හිතන්නේ මේ ප්‍රතිවිවගත කිරීම අනිවාර්යයෙන්ම අපි කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. අද රාජ්‍ය සේවය ගැන බඩිස්සලා කතා කරපු අපේ ප්‍රමිත දෙන්නකෝන් මන්ත්‍රීතුමා කතා කරා. අපේ ලක්ෂ 16ක් ඒ රාජ්‍ය සේවයේ ඉන්නවා. අපිට අනිවාර්යයෙන් මේ රාජ්‍ය සේවය අඩු කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම මේ තවත් පැත්තකින් බැලුවොත් එම මෙතනදී විපක්ෂ මන්ත්‍රීවරුන් කිව්වා මේකෙන් ගොඩ එන එක කොහොමද? දැන් මේ බදු ගහලා ගොඩ එන්න බෑ.
Honorable Minister, you have 2 minutes.
අනිවාර්යයෙන්ම අපි පිළිගන්නවා මේක බදු ගහලා මෙතනදී ගොඩ එන්න බෑ. ඒ හින්දා අපි අලුත් ආදායම් මාර්ග හොයන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ අදානි වගේ ඒ සමාගම් ගෙනල්ලා අද අර මනා බේසින් එකෙත් ඒ වගේම ත්‍රිකුණාමලයේ වගේ පැත්තෙත් රිනියබල් එනර්ජි නිෂ්පාදනය කරන්න ඒ ආයතන කැඳවලා තිබෙනවා. හැබැයි දැන් එහෙම එවැනි ආයතන ගෙනල්ලා අපි ඒ ආයතන වලින් ඒ විදුලිය නිෂ්පාදනය කරලා අපි ටම්ස් විදිහ කර ඉදිරියේදී ඉන්දියාවට ඒ විදුලිය විකුණන්න වගේ ඒ අලුත් රෙවෙනියු ස්ට්‍රීම් එකක් අපි පටන් ගත්තත් එතකොට විපක්ෂ මන්ත්‍රීවරුන් කියන්නේ මොකද්ද? ඇයි මේ අදානි වගේ ආයතන ගේන්නේ කියලා. ඉතින් මම හිතන්නේ මෙහෙම අපි මේ කරන දේශපාලනේ දිගටම කරාගත්තොත් එහෙනම් මේ රට කවදාකවත් ගොඩ දාන්න බෑ. අපි අද මේ රට වැඩිලා තිබෙන බැරෑරුම් තත්ත්වයේ තේරුම් ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. දැන් අද පෝලිං නැති වුණාට අද කට්ටිය ගෑස් පෝලිම් පෙට්‍ර පෝලිම් වර මැරුන්නේ නැතිගුණාට තාමත් මේ ආර්ථිකය යම්සි මට්ටමකටම හරිමාර්ගයට ආවට අපිට සෑහෙන්න දුර දුෂ්කර ගමනක් යන්න වෙනවා. ඒ වගේම කරු මන්ත්‍රීතුමනි අපේ මෙතන දමිළ මන්ත්‍රීවරුන් කතා කරපුවෙන් පස්සේ ඒ ජාතික ප්‍රශ්නය ගැන කතා කරා. මෙතන මේ ජනාධිපතිතුමා IMF එකේ දීලා තිබෙන මේ රිෆෝම්ස් විතරක් නෙවෙයි කරන්නේ, මේ වෙනස්කම් විතරක් නෙවෙයි කරන්නේ, අනික ඒ දේශපාලන වෙනස්කම් කරනවා. දැන් ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන ඒ පක්ෂ නායකයන් සියලු දෙනාම ආරාධනා කරලා මේ මේ එතනික් ඉෂුව එකට අපි කොහොමද බලය බෙදා දෙන්නේ කියලා සාකච්ඡා කරනවා. ඒ වගේම විදේශ
අමාත්‍යාංශයෙන්
විදේශ අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම අපි සංහිඳියාව පිළිබඳව අලුතෙන් දැන් කමිටුවක් ඒ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටනෝ පිටරට ඉන්න ලාංකිකයන්ව අපි ඩයස්පෝරාවේ ඉන්න ලාංකිකයන් සම්බන්ධ කරගෙන අපි ඕසි ශ්‍රී ලංකන්ස් ඒ කාර්යාලය පිටනවා. ඉතින් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රතිසංස්කරණ කරනකොට මේ ආර්ථික ප්‍රතිසංස්කරණ විතරක් IMF එකෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන අපි කතා කරාට නමුත් මෙතන දේශපාලන ප්‍රතිසංස්කරණ කරනවා. ඉතින් මේ දේශපාලන ප්‍රතිසංස්කරණයි ආර්ථික ප්‍රතිසංස්කරණයි කරොත් විතරයි අපිට මේ රටක් හැටියට අලුත් මාර්ගයකට අලුත් ගමනක් අපිට පටන් ගන්න පුළුවන් වන්නේ.
Thank you honorable Mathura Vithanagawe, you have 9 minutes.
කරු කාර්ක සභා සභාපතිතුමනි, අපි අද දැක්කා මේ 17 වතාවක් IMF එකට ගියා කියලා අපිට ලැජ්ජාවට පත් වෙනවා කියලා සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු හිටපු ඇමතිවරු කිව්වා. ඇත්තටම මටත් කියන්න තියෙන එක තමයි අපි ලැජ්ජාවට පත් වෙන්න ඕන. එකම දේ ආණ්ඩුවේ ඉන්නකොට ගියාට පස්සේ ලැජ්ජ නැහැ, විපක්ෂයේ ඉන්නකොට ලැජ්ජයි. ඒක තමයි தত্ত্বය. ඉතින් ඒක නිසා විශේෂම IMF එක අපි ළඟට ආවේ නැහැ. අපි IMF එක ළඟට ගියේ අපිට යන්න සිද්ධ උනේ සිද්ධ කළා. ඒක කරේ මේ රටේ පසුගිය කාලේ පුරාවට මේ රට පාලනය කරපු ප්‍රතිපත්ති හදපු මිනිස්සු නිසා. මේ රටේ මහ ජනතාව පොදු ජනතාව නෙමෙයි. ඒ වගේම භූගෝලීය වශයෙන් ඉතා වටින තැනක තියෙන අපේ රට, ඒ වගේම ඉතාමත් වටින දේපලක් මානව සම්පතක් තියෙන අපේ රට, වසර 2500 ඉතිහාසයක් තියෙන අපේ රට, මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට පත්වීම ගැන අපි බලවත් කනගාටුවකට පත් වෙන අතර IMF එක මේ ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. නමුත් අද මේ ගෝලීය ආර්ථික ක්‍රමය තුළ රටක් කනවද නැද්ද කියන එක තීරණය කරන පිරිසක් ඉන්නෝ මේ ලෝකේ. ඒගොල්ලන්ගේ තීරණ අනුව රටක් බංකොලොත්ද, ග්ලෝබල් ඒ ජාත්‍යන්තර රේටින්ස් වල අපි කොතනද ඉන්නේ කියලා තීරණ මත අපිට අපේ අනාගතෙත් තීරණය කරන්න වෙලා තියෙනවා. ඒ නිසා IMF එක වගේ ආයතනයක් දෙන නිර්දේශ අපිට අකමැත්තෙන් වුණත් පිළිපදින්න වෙනවා. නමුත් අපි මේ සමහර නිර්දේශ ඇත්ත වශයෙන්ම අපේ රටට IMF එක කියන්න ඕනේ නැහැ. අපි අනිවාර්යෙන් පිළිපැදිය යුතු ඒ සදාචාරාත්මක සීලාචාර ක්‍රමයක් අනුව රටක් පාලනය කරනවා නම් ඒක පිළිපැදිය යුතු කාරණා තියෙනවා. විශේෂයෙන්ම අපිට මෙහෙම වුණේ ඇයි කියලා පොලිසි මිස්ටෙප්ස් ඇන් එක්ස්ටර්නල් ෂොක්ස් කියලා තමයි IMF වාර්තාව ලියලා තියෙන. ඒ කියන්නේ ප්‍රතිපත්තිමය වැරදි හා බාහිර කම්පන. විශේෂයෙන්ම එම වාර්තාවේ තියෙනවා කෝවිඩ් වසංගතය, පාස්කු ප්‍රහාරය සහ බදු අඩු කිරීම කියන ප්‍රධාන කාරණා තුන. හැබැයි ඒ කාරණා තුනෙන් දෙකක් අපේ පාලනයෙන් තොරවම සිද්ධ වෙච්ච දේවල්. ඒ වගේම රජයක් විදියට ඊට අමතරව විශාල වගකීම් ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම ආර්ථික ප්‍රසාරණය වෙන්නේ නැතුව, ඒ වගේම ප්‍රමාණවත් වර්ධනයක් නැතුව, දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්ති නැතුව, ඒ වගේම ගන්න ණය ඉතාමත්ම තිරසාරව, ඒ කියන්නේ ඵලදායිව භාවිතා නොකිරීම යන ප්‍රධාන කාරණා රාශියක් අපි අවධානයට යොමු කරලා තියෙනවා. විශේෂයෙන් මේ වාර්තාවේ ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සභාපතිතුමනි, මුදල් අමාත්‍යාංශයට දෙ තියෙනවා පොදු රාජ්‍ය ව්‍යාපාර ආයතන 395. මේ ආයතන ගැන ඉතාමත්ම කනගාටුවකට පත් වෙන, මොකද මමත් කෝප් කමිටු සමාජිකයෙක් සහ මුදල් කමිටු සමාජිකයෙක් විදියට මුදල් අමාත්‍යාංශයේ සමහර වෙලාවට තමන්ගේ වගකීම හරියට ඉටු කරලා නැහැ. සමහර වෙලාවට මුදල් අමාත්‍යාංශය කියන ඒවා සමහර ආයතන
පිළිබඳලනෑ මොකද උදාහරයක් විදිහට අද අපි මේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කතා කරන හැබැයි නෑයෝපත් කරලා යාළුවපත් කරලා ඒ ආයතන සභාපතිලා අධ්‍යක්ෂවරුන් පත් කරාට පස්සේ ඇත්තටම මුදල් අමාත්‍යංශ කියනවා අහන්නේ නෑ සමහර වෙලාවට ඒ නෑයින්ට යාළුවන්ට ඒ එක එක කණ්ඩායම වලට ඕන විදිහට තමයි ඒ ආයතන පාවිච්චි කළ තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි දැක්ක පසුගිය කාලයේ පාර්ලිමේන්තුව අතිනුත් යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න අපි සියලු දෙනා මන්ත්‍රීවරු ඒ විෂයන් සම්බන්ධ විශේෂඥයෝ නෙමෙයි. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දැම්මා ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. දැන් මේ ගුවන් යාන ගොඩක් පරණයි. අපිට අලුත් ඒවා ගන්න ඕන. ජාත්‍යන්තර තරඟ කරන්න නම් ඒ තරඟකාරීත්වයත් එක්ක අවශ්‍ය පහසුකම් සහිත යාන ගන්න ඕන කියලා දැන් ඊමත් දැන් මම පස්සේ ගෙනාව කෝප් එකට. එතකොට 2022 ඒ 320 ගුවන් යානයක් ඩොලර් ලක්ෂ 125,000යි මාසික ලීසින් වාරිකය. හැබැයි අපිට එදා ගන්න බැරි වුණා. ඒ තියෙන තත්ත්වයට කෝප් කමිටුව කිව්වා මේ තියෙන රටේ තත්ත්වය අනුව ගන්න එපා කියලා. නමුත් අද ඒ ගුවන් යානය ගන්න උත්සාහ කරනවා ගුවන් සමාගම. මොකද දැනටත් මේ වන විටත් ගුවන් යාන විශාල ප්‍රමාණයක් ධාවනය කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද ඒ ගුවන් යානක ලීසින් මාර්ගය ඩොලර් 155,000ක් වෙනවා. ඒ වගේම ඒ 330 ගුවන් යාබස් යානයක් 2021 ඩොලර් 210,000යි අද ඩොලර් 245,000යි. ඉතින් මෙන්න මේ වගේ අපි සමහර වෙලාවට දන්නේ නැති ඒවා කතා කරන්න ගිහිල්ලත් මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ රටට අලාභ වෙන එක ගැන අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් බාර ගන්න. මොකද ඒ වෙලාවේ මම කෝප් කමිටු සාමාජිකයෙක් නෙවෙයි. නමුත් මම මේ පසු වසරේ ඒ කෝප් කමිටු ගත්ත තීරණයක් ගැන තමයි මම මේ කතා කළේ. ඒ වගේම තමයි මේ මම අර කලින් කිව්වා වගේ ප්‍රතිව්‍යුහ ගත කරනවා කියන්නේ එහෙම නැත්නම් මේ පාඩු ලබන ආයතන මේ ගුණාත්මකව වෙනස් විදිහකට සංවර්ධනය කරනවා කියන එක එහෙම නැත්නම් දියුණු කරනවා කියන එක මේ යාළුවන්ට නෑයින්ට දෙන එක නෙමෙයි. අපි ලෝකේ තරගකාරී ආයතනත් එක්ක කල මේ තොරතුරු ගෙනහල්ලා ඒ ආයතන වලට ආරාධනා කරලා ඒ નિયમિત ජාත්‍යන්තර ප්‍රතිපත්ති අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව මේ පුද්ගලීකරණයක් එහෙම නැත්නම් ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන තමයි ඇත්තටම අපි කතා කරන්න ඕන. ඒ වගේම තමයි අපි අදහස් කරනවා මේ සියලුම කාරණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා විනිවිද භාවයකින් මිසක් එක එක කාමරවල ඉඳගෙන එක එක අමාත්‍යංශය ඇතුළේ ඉඳගෙන නිලධාරීන්ට ඕන විදියට විතරක් මේක කරලා තමයි මේ විදියට කොරෝලා තමයි අපිට මේ මේ ආනිසංශය මේ රටට ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම සභාපතිතුමනි විශේෂයෙන්ම මේ රටේ ඉදිරි අනාගත තීරණ ගැනීමේදී තව විශේෂ කාරණා කීපයක් අපි අවධානයට යොමු කරන්න ඕන. සමහර වෙලාවට මේ රට සමහර වෙලාවට අපි ගන්න තීරණ ඉදිරියේදී ඉතාමත්ම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න ඇති වෙන නැවත වතාවක් රටවල් අතර ලොකු අර්බුද ඇති වෙන තීරණ වෙන්න පුළුවන්. මොකද උදාහරණයක් විදිහට අපි හම්බන්තොට වරාය විකුණලා අද වෙනකොට ජාත්‍යන්තර අර්බුදයක් හදාගෙන තියෙනවා. විශේෂයෙන්ම ඉන්දු පැසිෆික් අර්බුදය සහ චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් අර්බුදය ඉතාමත්ම ප්‍රසිද්ධිය අද ගැටෙන තැනකට ඇවිල්ලා අපේ රට භූගෝලීය වශයෙන් ඉතාමත්ම තීරණාත්මක තැනක පිහිටලා තියෙන්නේ. ඒ අනුව අපි ඉදිරියේදී ගන්න ඕනෑම ප්‍රතිපත්තියක් ඕනෑම තීරණයක් ගැන දෙපාරක් හිතලා තීරණ ගන්න ඕන. මොකද එක තීරණයක් ගන්නකොට බටහිර රටවල් කැළඹෙනවා වගේම තව තීරණයක් ගන්නකොට ආසියාවේ රටවල් කැළඹෙන මට්ටමකට අද අපි ඉතාමත්ම අවාසනාවන්ත තැනට
බෙල්ලට ඉවරලා
තියෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි මම මේ මේ කාරණාවලට අමතරව අද මේ රටේ සමහර ආයතන තියෙනවා රටට ආදායම් ගේන ආයතන අපි අද උදෑසන ඒ වගේම ඊයේ මුදල් කාරක සභාවේදී මතුවෙච්ච කාරණාවක් තමයි මුදල් අමාත්‍යංශයේ තොරතුරු ඉල්ලුවක් සමහර වෙලාවට තොරතුරු දෙන්නේ නැති ආයතන දිනවා. විශේෂයෙන්ම අද ශ්‍රී ලංකා රේගුව ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ රටේ ආදායමෙන් 90% එකතු කරලා දෙන ආයතන. හැබැයි තවමත් අපේ රමේෂ් ඇමතුමත් ඒ ගැන සඳහන් කරා විවිධ ඇමතුවරු ඒ වගේම විපක්ෂයෙන් ඒ ගැන මතු කරා මේ ආයතන තමන් සතු තොරතුරු දත්ත හරියට සම්බන්ධීකරණය කරලා එක එක ආයතනත් එක්ක සම්බන්ධී කරලා නැහැ. අපි දැක්ක පසුගිය කමිටුවකදී එක්තරා රාජ්‍ය ආයතන දෙකක් වනජීවි වන සංරක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය අතර ලොකු ගැටණයක් ඇති වෙලා යුරෝ මිලියන 55,000ක ව්‍යාපෘතියක් අපිට තාම ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒ වගේම තමයි අද අපි අනිත් අයට බණ කියනවා වගේම මේ රාජ්‍ය ආයතන අතර තියෙන රණ්ඩු නිසා අපිට රටේ යම්කිසි වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියන්න බැරි වෙලා තියෙන එක නිසා ජනාධිපතිතුමාගේ විශේෂයෙන් මේ උඩුගම් බලා යන වගේ ජනාධිපතිතුමා කරන මේ මහන්සියේ ප්‍රතිඵල ගන්න නම් අපි තද තීරණ ගන්න වෙනවා. ඒ වගේම කිසිම හිතවත්කමක් යාලුකමක් නැතුව රටේ රට වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කළ යුතුයි කියන එකයි මගේ අදහස.
Thank you very much.